මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරනවා.
මූලාසන සඳහා ගරු ප්‍රේමනාත් දොළවත්ත මහත්මයාගේ නම යෝජනා කරනවා.
ඒ යෝජනා මම ස්ථිර කරනවා.
How many minutes?
Dr. Ramesh Patilana, you have 6 minutes.
ඔබතුමා මූලාසනයේ සිටියදී කතා කරන්න ලැබීම සතුටට කාරණයක් විශේෂයෙන්ම ඉතාම වැදගත් විෂයක් පිළිබඳව කරමු මූලාසනවල සභාපතිතුමනි ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාණන් ආචාර්ය CWW කන්නංගර මැතිතුමන් ජීවත් වෙච්ච දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට වගේම එතුමා අධ්‍යාපනය ලැබපු වෘත්තීය ජීවිතය ආරම්භ කරපු විද්‍යාලයේ අධ්‍යාපන ලැබපු ශිෂ්‍යයෙක් හැටියටත් නිදහස් අධ්‍යාපන වෘක්ෂය තුමා රෝපණය කළාට පස්සේ මහා වනස්පතියක් වගේ වර්ධනය වෙලා ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසකට සෙවන සලසපු වෘක්ෂයේ පහස ලැබපු සෙවන ලැබපු පුද්ගලයෙක්ට අපි ඉතාම සතුටින් මේ සභාව ආමන්ත්‍රණය කරන්නේ. හැබැයි CWW කන්නංගරයන්න් මේ රටට හඳුන්වලා දීපු නිදහස් අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ට අද එතරම් නිදහසක් අධ්‍යාපනය නොමැති බවත් තමුන් කැමති පාසලකට යන්නට කැමති විෂයමාලාවක් හදාරන්නට තමුන්ගේ ළමා කාලේ නිදහසේ ගත කරන්න නිදහස නොමැති බවත් අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එනිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව නැවත නැවත කතා වෙන යුගයක අපි ගරු අධ්‍යාපන ඇමතුමන්ගේ අවධානයටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බාල සෑම කෙනෙකුගේම අවධානයටත් යොමු කරන්න පුළුවන් කරුණු කීපයක් පිළිබඳව ඉතාම කෙටියෙන් සඳහන් කරන්න සතුටුයි. එතුමන් සඳහන් කරා ගරු අධ්‍යාපන ඇමතුමන්ගේ සාකච්ඡාවේදී පාසල් අතර විෂමතාවයන් පිළිබඳව සහ සම්පත් බෙදියාමේ විෂමතාවය නිසා ඇතිවලා තිබෙන දරුණු තදබදය පිළිබඳව මේ පිළිබඳව දීර්ඝකාලීන සාකච්ඡා රාශියක් ඇතිවලා තිබෙනවා. අපි විශ්වාස කරන ක්‍රමවේදයන් අපි ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ කාලෙදී යෝජනා කරා රටේ සමස්ත පාසල් පද්ධතිය ප්‍රාථමික සහ ද්විතීක පාසල් වර්ගීකරණයකට ලක් කරන්න කියලා අපි එතුමන්ට යෝජනා කරා. එහි මූලික අදියරක් හැටියට තමයි ද්විතීක පාසල් දහසක් සංවර්ධනය කිරීමේ කටයුත්ත ආරම්භ වුණේ. එම කටයුත්තේ යම් යම් මූලික කර්මවලින් බැහැරවීමක් සිදු වෙලා තිබෙනවා. හැබැයි ඒක කරන්න ප්‍රමාද වැඩි නැහැ. අපේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමා මහාචාර්ය GL පීරිස් මැතිතුමා ඔබතුමා පුළුල් දැනුමක් ඇති ප්‍රාඥයෙක්. ඔබතුමන්ට විද්‍යානුකූල මේ පිළිබඳව තර්කානුකූල හිතලා බලලා හොඳ පැහැදිලි තීන්දුවක් ගන්න පුළුවන් අධ්‍යාපනඥයෙක්. ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනයේ නිම්වලු පුළුල් කරගෙන ගනිමින් ඔබ ඉතාම විශිෂ්ට ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ පහස ලැබපු මහජන නියෝජිතයෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ගරු GL පීරිස් ඇමතුමනි මෙම පාසල් වර්ගීකරණය පිළිබඳව කාරණේ ඔබතුමා දැඩි ලෙස සිතට ගන්නට කියන කාරණේ මම ඉතාම ගෞරවණීය ලස්සනයි. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව කාරණේදී දිස්ත්‍රික් මට්ටමේ කාරණයකට අභිබවා ගොස් පාසල් අතර ඇති විෂමතාවය පිළිබඳව කාරණේ සැලකිල්ලටගෙන පාසල් පාදක විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමයක් නිර්මාණය කරන්නට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අනියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ ගාලු නගරයේ පාසල්ලා සැසඳීමේදී ඈත හිනුඳුම්පත්තුවේ හෝ බෙන්තරැල්පිටියේ පාසල්වල තියෙන පහසුකම් ප්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසා ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණය වර්ගීකරණය කිරීමෙන් පාසල් පාදක විශ්වවිද්‍යාල ලකුණු ක්‍රමයක් ලබා දුන්නොත් ශීඝ්‍ර නාගරිකකරණයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන හොඳ පාසල් සොයාගෙන නගරයට එමේ තත්ත්වයේ වෙනසක් දකින්නට පුළුවන් වෙනවා. ජනතාව නගරයට ප්‍රධාන වශයෙන් සේඳු වෙන්නේ කරුණු දෙකක් වෙනුවෙන්. එකක් රැකියා ලබා ගැනීමට තියෙන අවශ්‍යතාවය, දෙවෙනි කාරණය දරුවන්ගේ අධ්‍යාපනය කියන කාරණය. මේ දරුවන්ගේ අධ්‍යාපනය උපන් ගමේදී ග්‍රාමීය මට්ටමේදී කරගන්න පහසුකම් සැලසෙනවා නම් එම පාසල් වලින් පහසුකම් අඩු පාසල් වලින් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ප්‍රමාණය අඩු වෙන නම් සලකා බලන්න ඉස්සෙල්ස්කෝ එක අඩු වෙන නම් අපි විශ්වාස කරනවා ඒ හරහා ප්‍රතිනාගරිකකරණයට උදව්වක් ලැබෙයි. දරුවන් දෙමෝපියන් සමග වැඩිපුර ගමේින්ට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව ගෞරව ඇමතුමන්ගේ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි මෙරට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිළිබඳව වචනයක් කියන්න සතුටු නිදහස් අධ්‍යාපනයෙන් වසර 60කට පසුවත් අපේ දරුවන්ට එහි නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජන ලැබපු බහුතරයක් ශිෂ්‍යයින්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා අපි සෑම කෙනෙකුටම පේනවා. අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හැබැයි ඒ ක්‍රම වසර 60කට පසුවත් සාර්ථක වෙලා නැති නිසා තමයි මෙරට දරුවන් සාතිශය බහුතරයකට වැඩිහිටියන් සාතිශය බහුතරයකට මේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ අපහසුතාවය ඇති වෙලා තියෙන්නේ. එනිසා අපි ගරු ඇමතුමනි ඔබතුමන්ගේ අවධානයට යොමු කරනවා මේ ඉංග්‍රීසි භාෂාව කියන කාරණය මව් භාෂාවෙන් නිගද ගැනීම වැදගත්. ඔව් ඒක සඳහන් කරන ගමන්ම ප්‍රාථමික පන්ති ඉඳලම දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ අවස්ථාව සලසා දෙන්නට කළත් ඉතාම ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් සමහර පාසල්වල විශේෂ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙනවා. පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීමට කැමති පාසල් තිබෙනවා නම් අවශ්‍ය වටපිටාව තිබෙනවා නම් සම්පත් තිබෙනවා නම් ඒට අවශ්‍ය නිදහස ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා මොකද වසර 60කට අධික කාලයක් තිස්සේ මේ රටේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේද පාසල් පද්ධතිය තුළ එතරම් සාර්ථක වෙලා නැtei කියන කාරණය මේ රටේ සාතිශ්‍ය බහුතරක් ජනතාව පිළිගන්නවා ඒ නිසා මේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ක්‍රමවේදයන් වෙනස් කරනවා වගේම මේ රටේ රැකියාවිමුඛ වෘත්තිමය පුහුණුවන් පිළිබඳව ඒ අදාළ අවධානය යොමු කරමින් විෂයමාලාව සංවර්ධනය කිරීමේ විශාල අවශ්‍යතාවයක් මතුවලා තිබෙනවා අපේ දරුවන් තෘතීක අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසුවත් අද උපාධිධාරී රැකියා විරහිත දරුවන් හැටියට උපාධිධාරී රැකියා විරහිත දරුවන් හැටියට මහමග රස්‍යාදු වෙන කාල සීමාවක් නිර්මාණය වෙලා තුන ඒ නිසා ළමා කාලය සතුටෙන් ගත කරන්න අවස්ථාවක් නොමැතිව ට්‍යූෂන් වලට විශාල කාලයක් යොමු කරමින් උපාධි අපහසුයෙන් ලබා ගැනීමෙන් පසුවත් රැකියා විරහිතව අප මේ ගත කරන කාලය පිළිබඳව දරුවන්ගේ ජීවිතය පිළිබඳව මීට වඩා තීරණාත්මකව සහ ඉතාම විශ්ලේෂණාත්මකව බැලිය යුතු කාලයක් එළඹිලා තිබෙනවා. ඒ කරුණු සඳහන් කරන ගමන්ම අපේ තෘතීක අධ්‍යාපනයේ අවස්ථා පුළුල් කිරීම සඳහා අධිකරු ජනාධිපතිතුමන් ඉතාම විශිෂ්ට යෝජනාවක් ඉදිරිපත් කළ තුන යෝජනාව තමයි දිස්ත්‍රික්කයකට විශ්වවිද්‍යාලයක් ලබා දීමේ අවශ්‍යතාවය තුමා තේරුම් අරගෙන ප්‍රතිපාදන අමතරව වෙන් කළ තිබෙන උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් ඉතාම හොඳ යෝජනාවක් අපිගරු ඇමතුමාට ස්තුතිවන්තුනේ පිළිබඳව නායකත්වය ගැනීම පිළිබඳව එම දිස්ත්‍රික්කවල ස්ථාන රාශියක දැනටමත් ඉඩම් හඳුනාගෙන තිබෙනවා දැනට සාම්ප්‍රදායික පාඨමාලාවන්ට අයත් නොවන වෘත්තියාභිමුඛ සහ තාක්ෂණයේ පදනම් කරගත්තු විෂයමාලාවන් සහිත විශ්වවිද්‍යාල ලංකාවේ දිස්ත්‍රික්ක රාශියක මැතිකරණ කටයුතු සූදානම් කළා තිබෙනවා ගාල්ල දිස්ත්‍රික්ක එවැනි එක් දිස්ත්‍රික්කයක් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳවත් අමතර ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවත් අධිකරු ජනාධිපතිතුමන්ටත් අධ්‍යාපන ඇමතුමන්ටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා ඊට එහාට ගිහිල්ලා එක කරුණක් පිළිබඳව සඳහන් කරන්න කැමැති අවසන් වශයෙන් ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ දුෂ්කර පාසල් වල වැඩ බලන පදනමින් සේවය කරපු විදුහල්පතිවරුන්ට සාධාරණ අවස්ථාවක් ලබා දීම පිණිස 2012 දී ගරු බන්දුර ගුණවර්ධන ඇමතුමා කැබිනට් පත්‍රිකාවක් මගින් අධිසේවක විදුහල්පතිවරුන්ට උසස්වීම ලබා දීමේ ක්‍රමවේදයන් සඳහන් කළා. හැබැයි වසර 8කට පසුවත් එම අධිසේවක පත්වීම ලැබූ විදුහල්පතිවරුන්ට එම සේවයේ පිහිටුවීමේ ගැටලු ඇති වෙලා තිබෙනවා. ඔවුන්ගේ වැටුප්තල සකස් කළා නැහැ. ඔවුන්ගේ විශ්‍රාම ගන්වන විට ඔවුන්ට අදාළ විදුහල්පති වැටුප ලබා දීලා නැහැ. විශ්‍රාම වැටුප වැන්දපු සනද්දරු වැටුප පිළිබඳව ගැටලු මතුවලා තුන. ඒ නිසා මාධ්‍ය සේවක පදනම මත දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ දුෂ්කර පාසල්වල දියුණුව වෙනුවෙන් කැපකිරීම කරපු විදුහල්පතිවරුන්ට සාධාරණීෂ්ඨ කරන්න කියලා ගෞරව ඇමතුමගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
ඩොක්ටර් හරණී අමරසූරිය, you have 30 minutes.
කර්මාන්තරිතුමෙන් බොහොම ස්තුති මේ වැදගත් මාතෘකාවක් පිළිබඳ වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන. මගේ කතාව ආරම්භ කිරීමට ප්‍රථමව මම කැමති මේ දවස් දින දෙකකට කලින් අභාවප්‍රාප්ත ආචාර්ය GIC ගුණවර්ධන මැතිතුමාව පොඩ්ඩක් සිහි කරන්න. ඔහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලොකු සේවයක් කරපු පුද්ගලෙක්, ජාතික අධ්‍යාපන කොමිසමේත් සේවය කරා, විවිධ අවස්ථාවන් වලදී ජාතික නිදහස් අධ්‍යාපන පිළිබඳ ප්‍රතිපත්ති වලදී මැදිහත් වුණ කෙනෙක්. ඔහුගේ පවුලට මගේ ශෝකය ප්‍රකාශ කිරීමට මම කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ යම්කිසි විදියට නූතන ලංකාවේ නිදහසෙන් පසු ලංකාවේ යම්කිසි විදියකට අපිට සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන්, සියලු දෙනාටම ආඩම්බර වෙන්න පුළුවන් කුළුණු දෙකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එකක් අපේ නිදහස් සෞඛ්‍ය සේවාව, අනිත් එක අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමය. මම හිතන්නේ අපි සියලු දෙනාටම ජාත්‍යන්තර වශයෙන් වුණත් සීගිරි, පොළොන්නරුව ඒවායින් පස්සේ කතා කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම්, කතා කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ කාලෙන් පස්සේ නූතන ශ්‍රී ලංකාව ගැන ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ දෙක. ඉතින් මේ දෙකත් එක්ක අද නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඒක ඉදිරිපත් වුණේ, ඒක ස්ථාපිත වුණේ 1940-30 ගණන් වල ආරම්භ වෙච්ච අරගලය අද වෙනකොට තියෙන තැන කුමක්ද සහ නිදහසෙන් පස්සේ විශේෂයෙන්ම 70 දශකයේ 1977න් පස්සේ මොන තත්වයකද තියෙන්නේ කියන එක ගැන අපි බලනකොට ඇත්තටම සතුටු වෙන්න බෑ. 1970 ගණන්වල ඉඳන් නිදහස් අධ්‍යාපනය ගැන අපි වචනයෙන් ඒක වෙනුවෙන් අපේ කැපවීම ප්‍රකාශ කරාට මම හිතන්නේ දැන් අවුරුදු 30ක 40ක කාලයක ඉඳන් අපි ඇත්තටම කරලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය දුර්වල කිරීමේ වැඩසටහනක ප්‍රවේශයක තමයි අපි අවාසනාවන්ත ලෙස ඉන්නේ. අදටත් අපි භුක්ති විඳින්නේ එක අතකින් ඒ කාලයට පෙර තැබූ මූලාශ්‍රත් එක්ක තම පදනමත් එක්ක තමයි අපි අදත් මොකක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ. මෙතෙන්දී මම වැදගත් වෙන්නේ ආපස්සට පොඩ්ඩක් ගියොත් නිදහස අධ්‍යාපනයේ යම්කිසි විදිහකට දර්ශනයකුත් තියෙනවා. ඒ ඒ ඒ ඒ කාලේ ඒ වෙච්ච ඒ වාද විවාද කියවනකොට ඒව ගැන යම්කිසි විදිහක අධ්‍යයනයක යෙදෙනකොට අපිට හොඳටම තේරෙනවා කණංකර මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම නිදහස අධ්‍යාපනය ගැන කතා කරේ අලුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදය කරා යන නිදහසෙන් පසු අලුත් රටකට මොන වගේ පුරවැසියෙක්ද අවශ්‍ය කියන සාකච්ඡාව තමයි බොහෝ දුරට ඒකේ නිර්මාතෘවරයන් ඇතුළු සියලු දෙනාම සාකච්ඡා කරේ. නමුත් ඒක අද වෙනකොට ඉතාමත්ම පටු තැනකට ඇවිල්ලා කියන එක කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ දවස්වල ඒ තිබ්බ අර පුළුල් අදහස ශිෂ්ටත්වයට කොහොමද අධ්‍යාපනය මොන වගේ දායකත්වයක්ද දෙන්න පුළුවන්. සමාජය වෙනස් කිරීමට ට්‍රාන්ස්ෆෝර්මටිව් පොටෙන්ෂල් එක මොකක්ද අධ්‍යාපනය කියන ඒ පුළුල් සාකච්ඡාව වෙනුවට අද ඉතාමත්ම පටු විදියට හියුමන් කැපිටල් ආගියුමන්ට් එකකට අපි මේ සියලු අධ්‍යාපන ක්‍රමයක්ම පටු කරලා තියෙන එක ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මම හිතන්නේ කවුරුවත් හිතන්නේ රැකියා අවශ්‍යතාවය සහ රැකියාවකට පුහුණුවක් ලැබීම සහ එයට අවශ්‍ය කුසලතාවය ලැබීම ගැන කාගෙවත් විවාදයක් නැහැ. නමුත් අධ්‍යාපනයේ එකම අරමුණ ඒක විය යුතු නැහැ. ඊට වඩා විශිෂ්ට අරමුණක් අධ්‍යාපනයට තියෙන්න ඕනේ. හොඳ පුරවැසියෙක්, හොඳ පුද්ගලයෙක්, හොඳ මානවයා බිහි කරන එකත් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක් විය යුතුයි. නමුත් ඒක ගැන අද කතා නොවන එක මම හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ඒ නිසා අද දවසේ අපි දකින්නේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ගන්න බොහෝ දෙනෙක් ඒ අධ්‍යාපනයේ තියෙන අධ්‍යාත්මික ගුණය, ඒ පරිවර්තනීය හැකියාව, ඒ දර්ශනය ගැන කතා කරනවා ඉතාමත්ම අඩුයි. ඒක හුදෙක් තාක්ෂණික දෙයක් හැටියට කල්පනා කරමින් හුදෙක් නිකං අර රැකියා පුහුණුවට යොදා ගන්න දෙයක් පමණක් බවට පත්වීම ගැන අපි මම හිතන්නේ නැවත සිතා බලන්න වෙනවා. ඒ එක්කම අපි ගොඩක් වෙලාවට ඒ 30 ගණන් වල වුණත් ඒ වාද විවාද දිහා බලනකොට අපි හැමතිස්සෙම කතා කරන දෙයක් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ගැන, educational reforms ගැන ගොඩක් කතා කරාට මට තේරිච්ච එක දෙයක් තමයි අපි හැම වෙලාවෙම මේ ප්‍රතිසංස්කරණ කරන්නේ යම්කිසි විදියක වරප්‍රසාද රැක ගනිමින්. අපිට අවශ්‍ය විදියට මේ ප්‍රතිසංස්කරණ කෙරිලා තියෙනවද කියන එක ගැන මම හිතන්නේ හොඳට හිතලා බලන්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට බලන්නේ අපේ තියෙන වරප්‍රසාද රැක ගනිමින් අපේ තියෙන පෞද්ගලිකව තියෙන කිසිම දෙයක් අඩු නොකර කොහොමද අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ කියලා. එතකොට එතකොට අර ජාතික පාසල්, ජනප්‍රිය පාසල්, එහෙම නැත්නම් විශේෂිත සමාජ කොට්ටාසවලට තියෙන වරප්‍රසාද, අධ්‍යාපනයට තියෙන වරප්‍රසාද රැකගනිමින් මොකක් හෝ අධ්‍යාපන ක්‍රමයක් අනිත් අයට දෙන ක්‍රමවේදයක් තමයි අපි බොහෝ දුරට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ අපිට මේ අධ්‍යාපනයේ අද වුණත් අපි දකින විෂමතාවයන් වලට, ඒ විෂමතාවයන් වලට හරි හැටි අපිට මැදිහත් නොවීමට ප්‍රධාන හේතුවක් මේක තුල, මේ ප්‍රතිසංස්කරණ තුලත් වරප්‍රසාද රැකගැනීමේ උත්සාහය. අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සහ ගුණාත්මක භාවයේ රැකගැනීමේදී ප්‍රධාන කාරණයක් වෙන්නේ ගුරුවරුන් සහ ඒකේ නියලන සේවකයන්ගේ තෘප්තිය කොහොමද කියන එක. මේක මම හිතන්නේ විශාල ප්‍රශ්නයක්. අද ගොඩක් කතා වුණා. මම නමුත් කෙටියෙන් ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමති ඔහුට අවස්ථාවක් ආවොත් මේ අර මම දන්න තරමින් සැලරිස් ඇන්ඩ් කාඩ කමිෂන් එකෙන් යම් ලිපියක් දීලා තියෙනවා අර අතුරු දීමනාවට දෙන්න ඕන මුදල් ප්‍රමාණය ගැන. ඒ ප්‍රමාණයද ඇත්තටම දෙන්නේ කියන එක මේ වෙලාව මම දැනගන්න කැමතියි. මොකෝ ඒක හැටියට මිලියන 32000ක් වගේ වර්ෂයකට අවශ්‍ය වෙනවා ඒ ගාණ නම් දෙන්නේ. එහෙමනම් ඒ මුදල වෙන් කළ යුතුයි. ඒ වෙන් කිරීම ගැන රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මම හිතන්නේ අපි දැනගන්න කැමතියි. ගුණාත්මක භාවය, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන මේ වෙනකොට විශාල ගැටලු ඇවිල්ලා තියෙනවා. ගුණාත්මක භාවය දැන් ඉස්කෝලවල දැන් කාලයක් තිස්සේ කොළපිරවීමක් එකට ලඟු කරලා තියෙනවා. අද වෙනකොට ඒක විශ්වවිද්‍යාලවලටත් ඇවිල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් ඒගොල්ලොන්ගේ කාලයෙන් බොහෝ කාලයක් යොමු වෙන්න වෙලා තියෙන මේ කොළපිරවීමේ වැඩේට මේක තුලින් ගුණාත්මක භාවයට වෙන හානිය ගැනත් ඇත්තටම අපි කළ යුතු දේ ගුරුවරුන් වශයෙන් ආචාර්යවරුන් වශයෙන් කළ යුතු දේ වෙනුවට වෙන ඉතාමත්ම නිකං අර නිලධාරී මට්ටමින් කළ යුතු දේවල් වලට ඔවුන්ගේ අවධානය ගැනීම ගුණාත්මක භාවයේ නමින් මම හිතන්නේ විශාල අපරාධයක් කියලා මම දකිනවා. ඉතින් ඒ නිසා අපි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැනත් කතා කරනකොට ඊට වඩා අර අධ්‍යාපනයේ දර්ශනයටත් සුදුසු විදිහේ ගුණාත්මක භාවය රැක ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කමක් මම පෙන්වා දෙන්න කැමතියි. දැන් මේ දවස්වල අපි දන්නවා කෝවිඩ් වසංගතයත් එක්ක අපි සියලු දෙනාම ඔන්ලයින් එඩියුකේෂන් කියන එකට පරිවර්තනය වෙමින් යනවා පාසල්වලත් විශ්වවිද්‍යාලවලත්. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඔන්ලයින් එඩියුකේෂන් කියන්නේ මෙවලමක්. මේක දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුල අපි පාවිච්චි කරන එක මෙවලමක්. විවෘත විශ්වවිද්‍යාලයේ මම සේවය කරපු නිසා මම මේක හොඳින් දන්නවා. අපි කවුරුවත් හිතන්නේ 100% ඔන්ලයින් එඩියුකේෂන් වලින් අධ්‍යාපනයේ සියලුම අරමුණු අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා කියලා. අධ්‍යාපනය කියන එකේ දැනුම ලබා දීම පමණක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි වැදගත් වෙන්නේ. ඒකේ තියෙනවා සමාජීය කොටසක්, සංස්කෘතික කොටසක්. මේක ඇත්තටම සම්බන්ධතා මිනිසුන් එක්ක ගනුදෙනු කිරීම තුළින් ලැබෙන විශාල දැනුමක් සහ අත්දැකීමක් තියෙනවා. ඒක අපිට ඔන්ලයින් එඩියුකේෂන් වලින් රිප්ලේස් කරන්න බෑ. ඔන්ලයින් එඩියුකේෂන් මෙවලම. නමුත් තාක්ෂණය තුලින්ම මේ අධ්‍යාපනයේ තියෙන විශාල අත්දැකීම, ඒ පුළුල් අත්දැකීම, ඒ සංස්කෘතික අත්දැකීම අපිට ලබා ගන්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ මේ අපේ තියෙන සියලුම ප්‍රශ්නවලට ඔන්ලයින් එඩියුකේෂන් කියන එක උත්තරයක් හැටියට දකින එක ගැන ඉතාමත්ම පරිස්සම් විය යුතුයි. ඒකේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි දන්නවා මේ වෙලාවේ වෙනකොට ඉන්ටර්නෙට් පහසුකම් නැති, ඒකට අවශ්‍ය උපකරණ නැතුව මේ අධ්‍යාපන ක්‍රමයේ දැනටමත් තියෙන මේ විෂමතාවය තවත් තීව්‍ර වෙලා තියෙනවා. කානු ගාව වාඩි වෙලා තැන්කි උඩ නැගගෙන එක එක තැන්වල ඉන්ටර්නෙට් සිග්නල් හොයමින් යන විශාල ළමුන් පිරිසක් අපි දකිනවා. ඒක පාසල් දරුවන්ටත් පොදුයි, විශ්වවිද්‍යාල සිසුවන්ටත් ඒ අත්දැකීම තියෙනවා. සහ ඒ වගේම අපි දන්නවා ඒක දෙමව්පියන්ටත් විශාල බරක් මේ වෙනකොට ඔන්ලයින් එඩියුකේෂන් තුලින් විශාල බරක් පැටවිලා තියෙනවා. ඒ වියදම, ඒකට අවශ්‍ය ඒ සහාය ලබා දීම, මොකෝ එක ළමයක විශේෂයෙන්ම පොඩි ළමයින්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, වැඩිහිටියෙක් අනිවාර්යයෙන් මෙතන ඉන්න ඕනේ. සහ ඒකේ අතුරු පළත් ගොඩක් තියෙනවා. අපි ඉන්ටර්නෙට් පාවිච්චිය සහ ටෙක්නොලොජි ඉතා අත්‍යවශ්‍ය දෙයක් වගේම ඒකේ අවාසිදායක දේවලුත් තියෙනවා. ඉතින් කොහොමද අපි මේ දෙක බැලන්ස් කරගෙන යන්නේ කියන එක ගැන මම හිතන්නේ මීට වඩා අපේ අවධානය අනිවාර්යෙන් යා යුතුයි කියන එකත් මම මතක් කරන්න කැමතියි. මම හිතන්නේ මෙතන ප්‍රධාන
You have another two moments.
මම ඉවර කරනවා. මේ ප්‍රධාන වශයෙන් මට නැවතත් මතක් කරන්න ඕනේ අපි මම හිතන්නේ 1980 ගණන් වල ඉඳලා ඇත්තටම කවුද අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන තීරණ ගන්න කියන එක ගැන අපි නැවත වතාවක් හිතන්න ඕනේ. මේකට මේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇත්ත වශයෙන්ම රටේ තියෙන අවශ්‍යතාවයද නැත්නම් එක විදියකින් වෙළඳපොළට තියෙන අවශ්‍යතාවයද, ගෝලීය වෙළඳපොළට තියෙන අවශ්‍යතාවය පමණක් සලකමින් අපි ගන්න තීරණද කියන ඒවත් අපි ඒක ගැන හිතන්න වෙනවා. මේකට විශාල බලපෑමක් ජාත්‍යන්තර ආයතන, ලෝක බැංකුව වැනි ආයතන වලින් කෙරීගෙන යනවා. ඒකට එක හේතුවක් තමයි රජයක් විසින් අපි වෙන් කරන මුදල්, අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් හැම වසරකම අඩු වෙනවා හෝ වෙනස් වීමක් වෙලා නැහැ. ලොකුවට වෙනස් වීමක් වෙලා නැහැ. අපි දන්නවා ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව රජයක් අඩුම වශයෙන් GDP එකෙන් 6%ක් වෙන් කළ යුතුයි කියන එක තමයි ජාත්‍යන්තර ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට එකඟ වෙනවා කියන එක රනිල් මෛත්‍රී ආණ්ඩුවත් එකඟ වුණා 2015 හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ. ඊට කලිනුත් ඒ වගේ ප්‍රකාශ කළා තියෙනවා නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් මේ රජය එන්නේ මුදල් ප්‍රතිපාදන දීමෙන් ඉවත් වීම නිසා ජාත්‍යන්තර ආයතන වලටත් අධ්‍යාපනය පිළිබඳ අවශ්‍ය වැඩි තරමටත් මැදිහත් වෙන්න දැන් අවකාශය සෑදීගෙන යනවා. ඒ නිසා මම ඉවර කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අධ්‍යාපනයට වැය කරන මුදල ගැන මීට වඩා අපි අවධානය දිය යුතුයි. මොකෝ අධ්‍යාපනය කියන්නේ මං හිතන්නේ මේ රටේ අපි මූණ දෙන ප්‍රධාන ප්‍රශ්න සියල්ලම මූලය අපි අපේ අධ්‍යාපන ක්‍රමය හරියට හදාගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න ගොඩකට අපේ පිළිතුරු ලැබෙනවා කියන එක මම හිතන්නේ අපි සියලු දෙනාම එකඟ වෙන කාරණයක්. බොහොමත්ම ස්තුතියි මේ කාලයට.
ඕඩර් ප්ලීස්. ගරු කාර්ය සභාපතිතුමා මේ අවස්ථාවේ ආශිර්වාද මූල ආසන දෙනවා.
Honorable Dr. Gailshan Navananda, you have 7 minutes.
Bhumisthuti, Mama Vaidya Gailshan Tamai, Mama me ada dine yojana karala mama dine gannema vaidyawarekuna saukhya dine nathuwa adhyapana dine yoda gannema mama hitenawa ekthara gamaka patipalaka ipadunu mata අද පාර්ලිමේන්තුව තරණය කරන වයස අවුරුදු 30න් ලැබෙන්නේම නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. ඒක නිසා වෙන්න නිදහස් අධ්‍යාපනයට මගේ උත්තමාචාරය කියලා කියමින් මගේ කතාව ආරම්භ කරනවා. මේ කතාව ආරම්භයේදීම මම සූදානම් මගේ දැක්ම තුළ මේ අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ඒ වගේම නිදහස්යයි සලකන මගේ අධ්‍යාපනය නිවහල් අධ්‍යාපනයක් විය යුතු බවට මගේ තර්කය ගෙනෙමින්ම මගේ කතාව පටන් ගන්නවා. මෙතෙන්දී මම මේ කතාව තුළ ආරම්භය ගන්නේම අපේ රටේ ප්‍රමිතිය ආරක්ෂා කරන ආයතන තියෙනවා. ඒ ප්‍රමිතිය ආරක්ෂා කරන ආයතන විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති අපේ වෛද්‍ය සභාව වගේ ආයතන. ඒවට එවකට හිටපු අමාත්‍යවරුන් නමින් කිව්වොත් අද මෙතන නැති වුණත් අපේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාගේ බොහොම හිතවතෙක් ළගම මිත්‍රයාව එහි වෛද්‍ය සභාවේ සභාපතිවරයා බවට පත් කරනවා. එතනින් යාට ඔහුගේ PRO නැමැති නිලධාරියාව එම වෛද්‍ය සභාවේ සමාජික ලෙස සහ ආධාරකල කිහිපදෙනකුම් වෛද්‍ය සභාවට පත්කිරීම තුළ මම මේ කියන්න යන්නේ අපේ රටේ අධ්‍යාපනයේ තියෙන උසස් පෙළ සමත් වීමට අවශ්‍යයි වෛද්‍යවරයෙකු වීමට එසේ සඳහන් කරන ලද ඒ අධ්‍යාපනයේ උසස් පෙළ අසමතුන් වෛද්‍යවරුන් ලෙස රෝහල්ගත වීමට අඩිතාලම තැබුවේ එම දේශපාලන අධිකාරිය සහ ඒ හා සම්බන්ධ නිලධාරීනුයි. ඉතින් මම මේ කතාව ආරම්භයේම අපේ රටේ අධ්‍යාපනය නිදහස් වගේම ඒක ප්‍රමිති සහගත වීමට නම් මේ ප්‍රමිති සහගත කරන ආයතන දේශපාලුවන්ගෙන් සහ එම නිලධාරීන්ගෙන් වෙනස් වෙන මාවතට ගෙනියන්න ඕන කියන තර්කය සහ ඒ වගේම අපේ සභාපතිතුමනි මේක නිවහල් වෙන්න ඕනි. අපි නිදහස් රටේ අපි බටහිර සංකල්ප ගෙඩි පිටින් අපේ අධ්‍යාපනයට යොදනවා. ඒ අධ්‍යාපන තුලින් බිහිවන්නේ බටහිර අධ්‍යාපනයේ වහලුන්. ඉතින් අපේ සභාපතිතුමනි මම මේ කතාව තුළ දේශීය සංස්කෘතිය අපේ අනන්‍යතාවයන් බැහැර කරමින් පවතින එක නවත්තන්න යෝජනා කරමින්ම අද අධ්‍යාපනයේ අපි එදා කාන්තාවන්ට ගරු කරේ අපේ ගෙදර බුදුන් අම්මා කියලා. ඉතින් අද අපි මොකද්ද කරලා තියෙන්නේ? එන්ජිඔ සංකල්ප ගෙනල්ලා කාන්තා අයිතිවාසිකම් සොරකින් හදනවා. එතෙන්ට නෙමෙයි අපි එන්න ඕනේ. වගේම අපි වසවිසෙන් තොර පෝෂදායී ආහාර ගන්නවා වෙනුවට අපි කුෂි රසායනක විදේශ ආහාර වර්ග වලට බටහිර පෝෂණ උපදෙස් අධ්‍යාපන තුලින් ලබා දෙමින් යනවා. අපි ඒවකට හිම නෙවෙයි කරේ අපේ සභාපතිතුමනි. එතනින් දහම් පාසල් අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපන වෙනුවට මේ මෑත කාලයේ ඉතිහාසයේම ටියුෂන් සංකල්පය බිහිවෙමින් යනවා. මම මේ කතාව මේ විදිහට පටන් ගත්තේම අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තුන්ට තියෙනවා දැක්මක්. මේ රටේ ඉතිහාසගත අධ්‍යාපනයට මම මේ වචනේ එල්ල කරන්නේ. මම වර්තමානයේ තුල සතුටු වෙන අතර අතීතයේ අධ්‍යාපන ක්‍රමය නිදහස් වීමට එක දෙනවා හැරෙන්නේ ඒ තුල බිහි නැගුණු සංකල්පවලට දක්වන්නේ බොහොම අරුචියක්. එතෙන්දී එදා මට අපේ ගෙදර ළමයි 6 දෙනෙක් ඉන්නකොට අපේ අම්මා කිව්ව කතාව තමයි
නිලයන්තුමයි පොට්ටිකයි දීපියක බොහොම පින් සිද්ධ වෙනවා. ඒකට තමයි අද අපේ ගෙදර ළමයි 6 දෙනාම පාසල් ගියේ කියලා. ඒක තමයි අපේ අතීතය. හැබැයි ඒ නිලයන්තුමට ගහපු ආණ්ඩුවක් තියෙනවා නම් ඒක පෙර පැවති ආණ්ඩුවයි. හැබැයි ඉතින් අපේ වියතුනේ අපේ සභාපතිතුමනි එහෙම ආණ්ඩුවක් නෙමෙයි අපේ රටට අවශ්‍ය. එතෙන්දි මම මේ කතාව තුල අතීත අධ්‍යාපන ක්‍රමයම මගේ දෝෂ දර්ශනයට ලක් වෙද්දී අනාගත අධ්‍යාපනය මේ රට බබලවන තැනට ගේන්නයි මගේ වෑයම. එතෙන්දි මම කියනවා මෙහෙම. මෙතෙන්දි අපේ කරුණු හතරක් මම මූලිකව යෝජනා කරනවා අනාගතය තුල මේ රටේ අධ්‍යාපනය විය යුතුයි මගේ සිතිවිල්ල සහ මගේ දැක්මට අනුව අපේ සභාපතිතුමනි ශිෂ්‍යත්වය නම් කුමකටද? ශිෂ්‍යත්වය අවුරුදු 10ක ළමයෙකුට කුමක් සඳහාද? මම 2172ක් ගණිද්දී මට ආනන්දට යන්න බැරුනේ ශිෂ්‍යත්වය පාසු නැති හින්දා නෙවෙයි. කෙනෙකුගේ තර්කය ඉහළ පාසලකට යන ශිෂ්‍යත්වය අවශ්‍යයි. ඒක කඩේම් ලකුණු මම අරගෙන තියද්දිත් මට යන්න බැරුණා. මගේ යෝජනාව ශිෂ්‍යත්වයක් දීමට අවශ්‍ය නම් ඒක අනාගතය තුලදී ඒ අවුරුදු 10ක ළමයාගේ දුප්පත්භාවය සහ නැතිබරිභාවය සලකලා ශිෂ්‍යත්වයක් දෙන්න වගේම මම යෝජනා කරනවා ඇගීමට අවශ්‍ය නම් සහතික පත්‍රය සහ කුසලාණ්‍ය තුලින් ඇග යන්න පුළුවන් කියලා යෝජනා කරනවා. ඒ අනාගතය තුල විය යුතු කරුණක් වගේම මම සඳහන් කරනවා වැඩවසම් යුගයේ ලේබර්ස්ලා බිහි කරන්නද ගණිතය මේ අතීතය තුල වෙච්ච වැරදි අපි අනාගතය තුල නිවැරදි කරමු. ගණිතය නම් අනවශ්‍යමයි නටන්නට. මේක තේරුම් ගත්තේ නැති ඉතිහාස දේශපාලනය කුමකටද? මෙතෙන්දි මම කියනවා මේක වෙනස් කරන යුගය මේ ආරම්භලා තිනවා අපේ ගරු අමාත්‍යතුමාල්ල යටතේ. මම හිතනවා අනාගත දේශපාලනය මේක වෙනවා කියලා. ඒ වගේම මම වෛද්‍ය නිලධාරියෙක් වෙන්න වයස 26 දී වයස 18 ඉඳලා අවුරුදු 8ක් වෛද්‍යවරයෙක් වීමට නම් කල් ගෙව්වේ. මගේ කාලය තුල මට වැඩ කිරීමට උපරිම කාර්යක්ෂමතාවයේ තියෙන කාලයේ අධ්‍යාපන හැදෑරුවා මිසක රටට සේවයක් නොකළ බව ඔබ දන්නවාද? මේක තමයි රටේ වර්තමාන තත්ත්වය. එංගලන්තයේ ඇමරිකාවේ වයස අවුරුදු 23න් වෛද්‍යවරයෙක් බිහි වෙද්දී අවුරුදු අපිට වඩා 4ක් මේ රටට සේවය කරන අපේ ශ්‍රමිකයෝ, අපේ ශක්තිය, අපේ තරුණ ජවය විශ්වවිද්‍යාලවලට යට කරන මේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. විශ්වවිද්‍යාලයකට පිවිසුම් මාර්ගයේ වයස 21 20 නෙවෙයි. මම යෝජනා කරනවා වයස අවුරුදු 16 වත් විය යුතුයි. මේ සඳහා වැඩපිළිවෙල අපේ අමතුතුමන්ලා අපේ රජය තුල පෙරමග ගන්න සලකුණු තියෙන හිසාවෙන් මම ඒකන සතුරු වෙන අතරේ මම කියන්න යන්නේ වෙන මොකුත් නෙවෙයි. අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගේ දැක්මට අනුව ඇයි අපි මෙච්චර ආට් ඩිග්‍රී ටිකක් කරන්නේ? ඇයි අපිට ක්‍රමවේදයක් නැත්තේ? අපි හදන්න ඕනේ දැන් ක්‍රමවේදය. මෙන්න මේකයි හදන ක්‍රමවේදය. වෛද්‍යවරු රටට අවශ්‍ය කොච්චරද? අවුරුදු අපේ හිටපු අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන් තමතුමාගේ සාකච්ඡාව තුළත් මම ගෙනාපු හොඳ කරුණ තමයි අපි ගෙන යුතුයි අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය, අවශ්‍ය ඉංජිනේරු ප්‍රමාණය, අවශ්‍ය කලාවේදීන් ප්‍රමාණය. මේ රටේ ප්‍රොෆෙෂන් එක කොච්චරක් අවශ්‍යද මේ රටට? ඒක තුළ විතරක් අපි ඉහළ අධ්‍යාපනයට මම්මාවත් ඉවර කරන්න ඕනි ගණනය කිරීම සහිතව. එහෙම නැත්නම් ලක්ෂ 10ක් විතර ආඩ් කරනවා, 10,000ක් විතර දොස්තරලා වෙනවා නෙවෙයි, 5000ක් විතර වෙනස් ශේෂයකට යනවා නෙවෙයි. අපේ අධ්‍යාපනය තුල තිබිය යුතුයි සංගණනාත්මකව. ඒක තුල අපේ රටේ මේ දැක්ම තුල විශ්වවිද්‍යාලවලට පැමිණිය යුතු ප්‍රමාණය නිර්ණය කළ යුත්තේ ඒ අනුවමයි කියලා කිමින් මම මේ විනාඩිය ඉල්ලන්නේ. මගේ දිස්ත්‍රික්කයේ තුල මට වදන් කිහිපයක් තියෙනවා. පසුගිය අවුරුදු 5 තුළම ජාතික පාසල් 9ට මොණරාගල දිස්ත්‍රික්ක උපාධිධාරීන් අරගෙන නැහැ උසස් පෙළට. අපේ බයෝ කරන්නේ නැද්ද? ආර්ට් කරන්නේ නැද්ද? මැස් කරන්නේ නැද්ද? මේක තුල අපේ තමිල් විෂයට, ඒ වගේම ICT වලට, මේ මොණරාගල දිස්ත්‍රික්කයට දෙන කෙනෙහිල්කම් වලට අධ්‍යාපනයේ හඬවැගන්න තමයි මම මෙතෙන්ට ආවේ. එතෙන්දි එහෙම ගුරුවරු අපිට අවශ්‍යයි. ඒක අතීත අවුරුදු 5ටම උනේ නැහැ. හැබැයි මේක තුල වෙන බවට අපේ අමාත්‍යවරයාගේ වදන් ආවා. බොහොම සතුටුයි. ඒ වගේම please give me 30 seconds for my district. Thank you sir. ඒ වගේම මම මේ කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්ල කලාපයේ තනමල්ල තමයි 12න් 15 හොඳම ක්‍රීඩාව තියෙන හැබැයි අපි ක්‍රීඩා පාසල දෙකලවත් නැහැ. ඒක තුල මම ස්තුතියන්ත වෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමන්ට. එතුමන් හැම පදිසිල්ලකම් කාර්යාලයකට මෙහෙම ක්‍රීඩා පාසලක් දෙනවා. අද තමයි එළිය දකින්න හදන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ මෙතුවක් කාලකට නොදකපු ඒ එළිය අධ්‍යාපන උතුලින් ලැබෙන බවට සහතිකයි. ඒකට මේ රජයට බොහොමත්ම ස්තුතියි කියලා කියමින් මම කතාව මන්නේට කරන බොහොමත්ම ස්තුතියි.
Thank you very much. Honorable Lakshman Kiriyalla, you have 8 minutes.
I will take 3 minutes more, sir. I will take 3 minutes more. ගරු නියෝජකාරක සභාපතිතුමනි, මමත් අවුරුදු දෙකහමාරක් පමණ උසස් අධ්‍යාපන ඇමති හැටියට වැඩ කරපු නිසා මගේ කාලය තුළ වෙච්ච සේවාවන් ගැන සඳහන් කිරීම මගේ වක්කීමක්. විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ පීඨ. මම ඇමතිවරයා කාලේ තාක්ෂණ පීඨ 10කට අපි අනුමැතිය ගත්තා. කොළඹ, කැලණිය, රජරට, බොරටුව, වයඹ, සබරගමුව, නැගෙනහිර, රුහුණ, පේරාදෙණිය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය. නමුත් අපි අපේ කාලය තුල අපි පහක් ආරම්භ කළා. We started 5. රුහුණ විශ්වවිද්‍යාලය, වයඹ, අග්නිදික විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර, කොළඹ. තාක්ෂණ පීඨ පහක් ආරම්භ කළා පළවෙනි වතාවට. තාක්ෂණ පීඨ කලින් තිබුණේ නැහැ. ඒ වගේම මම කියන්න ඕන විශේෂයෙන්ම මේ කාලය තුල අපි ලබාගත් තවත් ජයග්‍රහණයක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසික ප්‍රශ්නය. අපි සාමූලිකවම අවසන් කෙරුවා. මට කලින් හිටපු SBD සාරක මැතිතුමා මේ නේවාසික ඉදිකිරීම කටයුතු ආරම්භ කළා තිබ්බා. නමුත් ඒ කාලේ රජයෙන් වැඩි මුදල් ලැබුණේ නැහැ. නමුත් එතුමාගේ සැලැස්ම අනුව අපි ක්‍රියාත්මක කළා. අපි නේවාසික ගාන 24ක් හැදුවා. 24ක් හැදුවා ඒ කාලය තුල. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සියලු නේවාසික අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පෙළපාලි යන්නේ නැහැ නේවාසික ගාන ඉල්ලලා. කාලයක් තිබුණේ නැහැ පෙරටේ. කාලයක් තිබුණා නමුත් අද එහෙම නැහැ. අද විශ්වවිද්‍යාලවල ඉන්න නේවාසික පාසුකම් ඉල්ලන හැම කෙනෙකුටම අද අපි ඒක ලබා දෙනවා. ඉතින් අත් වශයෙන්ම ඒ වගේම සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පොඩි රහිත ණය මුදලක් අපි ලබා දුන්නා. ඒ වගේම විශ්වවිද්‍යාල සරසවි වරම් අහිමි සිසුන්ට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච අයට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හෝ තම උපාධිය සම්පූර්ණ කර ගැනීම සඳහා අපි ලක්ෂ 11ක පොඩි රහිත ණයක් අපි ලබා දුන්නා. අපි මහාපාල ශිෂ්‍යත්වය 5000 දක්වා වැඩි කෙරුවා. අනිකුත් ශිෂ්‍යාධාර 4000 දක්වා අපි වැඩි කෙරුවා. අපි සියලු විශ්වවිද්‍යාලවල මොකද මට මහා මාර්ගයක් තිබ්බා, උසස් අධ්‍යාපනයක් තිබ්බා. අපි යටතේ පාසකම් සියල්ලම අපි සම්පූර්ණ කෙරුවා. ඒ වගේම මම කියන්න ඕන ඒ කාලේ අපි යහපාලන ආණ්ඩුව Wi-Fi ටැබ් ගැන කතා කරනකොට අපිට හිනා වුණා. විශේෂයෙන්ම මට මතකයි මේ පාර්ලිමේන්තුවේ Wi-Fi ගැන කතා කරනකොට අපිට හිනා වුණා ටැබ් ගැන. නමුත් අද විපක්ෂයෙන් ඒ කාලේ අපි සහයෝගයක් දුන්නා නම් අපිට ඒ කටයුතු සාර්ථක කරගෙන අද මේ කොරෝනා වෛරසය තියෙන කාලේ දුරස්ථ අධ්‍යාපනය අපිට එක්තරා විදිහකට සාර්ථක කරගන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම කියන්න ඕන අපේ රජයේ කාලේ අපිට පෙන්ව දෙයක් තමයි අපේ දරුවෝ රට යනවා අධ්‍යාපනය සඳහා. අවුරුද්දකට මිලියන 15,000ක් විතර අද රට යනවා. ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපිට කලින් එහා පැත්තේ ඉන්න සයිටම් එක පටන් ගත්තා. සයිටම් මේ අය තමයි සයිටම් එක පටන් ගත්තේ අපි නෙමෙයි. කාලෝපස් එක ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳලා ඒකට කැමති වුණා. නමුත් මොකද්ද මේගොල්ලෝ කෙරුවේ? අපේ රජයා ආව විතරයි ඒගොල්ලෝ පටන් ගත්ත සයිටම් එකට සාමූලිකව විරුද්ධත්වය පෑවා. අපේ රජයේ අයට මම කිව්වා මේක නවත්තන්න එපා. මොකද ඇපල් අධිකරණයේ තීන්දුවක් දීලා තිබ්බ සයිටම් එක පිළිගන්න කියලා. ඇපල් අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව අභියසා පිහිටියේ. නමුත් අපේ රජයේ ඇතැම් අය මේ පෙළපාලි වලට බය වෙලා ඒ අහෝසි කෙරුවා. නමුත් අහෝසි කළා මාසයක් යනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ලැබුණා සයිටම් එක පිළිගන්න. ඉතින් අපිට එදා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා නම් අනාගත පෞද්ගලික අධ්‍යාපන ක්‍රම විශ්වවිද්‍යාල වලට හැම ළමයෙක්ම ඇතුල් කරන්න බෑ. දැන් එංගලන්තේ ගත්තොත් එහෙම ළමෙක් විශ්වවිද්‍යාලයකට ඉල්ලුවත් එයාට කොහේ හරි විශ්වවිද්‍යාලයක් හම්බ වෙනවා. පළවෙනි පන්ති එකක් වෙන්න පුළුවන්, තුන්වෙනි පන්ති එකක් හරි හම්බ වෙනවා. කවදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් අපි ශිෂ්‍යයෝ සිය ගන්න ප්‍රතික්ෂේප කරනවා. එයාට යන්න තැනක් නැහැ. ඒකයි අපි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරි අයට අපේ රජයේ කාලේ අපි ණය මුදලක් ලබා දුන්නේ ලක්ෂ 11ක පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගිහිල්ලා ඒ උපාධිය ලබා ගන්න කියලා. ඉතින් අත් වශයෙන්ම මම ඉතාම සතුටු වෙනවා. ඒ කාලය තුල අපි විශ්වවිද්‍යාලත් එක්ක කිට්ටුවේ වැඩ කෙරුවා. හැබැයි විශ්වවිද්‍යාලත් එක්ක කිට්ටුවේ වැඩ කරනවා කියන්නේ අපේ දේශපාලන මතය විශ්වවිද්‍යාල වලට බලය ලබා දීම නෙවෙයි. අපි විශ්වවිද්‍යාලට නිදහස දුන්නා. විශ්වවිද්‍යාලට නිදහස දෙන්න ඕන. හැම විශ්වවිද්‍යාලයක්ම දියුණු වෙන්න ඒ ආවේනික සංස්කෘතියට අපි ඉඩ දෙන්න ඕන. අපි විශ්වවිද්‍යාලවල උපකුලපති තේරීමේදී අපි විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට බලය දුන්නා තමන් කැමති උපකුලපතිවරයෙක් පත් කරන්න. නමුත් අද ඒක වෙනස් කළා. මම ජීඑල් ප්‍රින්සිපල්තුමාගේ මේ කීපතරය ප්‍රශ්න කෙරුවා. ඉතින් එතුමාට මම ගායක කරදර කරන්න දෙයක් නැහැ. නමුත් බබ 2018 චක්‍රලේඛරය. දැන් එතුමා කියනවානේ ස්ථානපත් කෙරුවේ නැහැ කියලා. මම හිතන්නේ එතුමාට කවුරු හරි වැරදි උපදෙස් දෙනවා. මේ 2018 චක්‍රලේඛරය. මේක තියෙනවා the names of three persons in the order of higher numbers of votes. Chandi. Secured along with the documents mentioned in paragraph 3, 4 above shall be forwarded to the commission. Chandiyak gatta. Hamadayama palaka mandale chandiyak gatta. Iti ai me viswavidyalaya kathikacharyawaru wahalun karaganna hadanne. Dan chanda ne. Dan committee appak karala samuga parikshana kadawala taman kemathi yata lakun denawa. Iti meka balawat asadharanayak. Mam attha wasen pudu wenawa GLP respectuwa wage yathiwarek. හොඳ බටහිර විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයේ නිදහස එතුමා දන්නවා. නමුත් අද විශ්වවිද්‍යාල වහලුන් බවට පත් කරගන්න එකට අපි විරුද්ධයි. විශ්වවිද්‍යාල සංශෝධනයේ ගෙනහැලා මුළු රටේම ඉන්න පුරවැසියන් වහලුන් කෙරුවා. අපේ රටේ විවස්ථා යටතේ පත්වීම 75ක් කරන්න පුළුවන්. අද ඒ 75ම කරන්නේ ජනාධිපතිතුමා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු නීතිපතිවරයා, ගණකාධිකාරීවරයා, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය හැම පත්විලක් කරන්නේ ජනාධිපතිතුමා. ඉතින් ඔබතුමා බටහිර විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කෙනෙක්, මේ නිදහස ගැන ඔබතුමා හිතුවේ නැද්ද? අපේ තිබ්බ නිදහස සම්පූර්ණයෙන්ම විසිවිලි සංශෝධනයේ හරහා නැති කරලා දැන් විශ්වවිද්‍යාලත් වහලුන් බවට පත් කරන්න යනවා. අපේ රටේ ඉතිහාසයේ ලියනකොට මේ වගවානුව මට කිසිම සැකයක් නැහැ. ඉතිහාසයේ කුරුබක් කියන වැට බව ඒකාන්තයි. ජීල්පිරිස් බැතුමා තමයි ඉදා චණ්ඩිකා ප්‍රතිදියත් එක්ක ඉන්නකොට ස්වාධීන කොමිෂන් ඕනේ කියලා කෑ ගැහුවේ. 17 සංසදයේ ගිරාව එතුවාගේ භාගෝපද දේශකත්වයේ යටතේ ඉන්ඩිපෙන්ඩන්ට් කොමිෂන්ස් එතුවා තමයි කිව්වේ මේවා ඔක්කොම ස්වාධීන වෙන්න ඕනේ කියලා. එතුවා මොකද්ද කරුවේ? 18 ගිරාව ඇති කරන්න ඡන්දෙ දුන්නා. ස්වාධීන කමිෂන් නැති කරන්නයි මේ විශ්වවිද්‍යාල මේ අපේ රටේ ජනතාව වහලුම් කිරීමට ඡන්දය පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ බුද්ධිමතුන් අපිට වැඩක් නැහැ. We need intellectual honesty. That's the most important thing. බුද්ධිමත් කිව්වට හැරෙන පැත්තට අත උස්සලා මේ රටේ ගමන විනාශ කිරීමට උත්සාහ කරන අය ඇත්ත වශයෙන්ම අපි හෙළා දෙයක් යුතුයි. එතුමා තාම දන්නේ මේ ඡන්දය අවදි කළා කියලා. අපි මේ චක්‍රලේඛනේ එතුමාට දීලා එතුමා පිළිගන්නේ නැහැ. I mean සබ්බිදිස්තු පාර්ලිමේන්ට් ඕනෙ කෙනෙකුට ඕන මේක බලන්න පුළුවන්. මේක එතුමාට දෙන්න. මේක තියෙනවා මේ 2018 චක්‍රලේඛරේ. මේක ඡන්දයෙන් පත් කරන්න කියලා මෙතුමාට මෙතුමාට පෙන්නුවත් දන්නේ නැහැ. අපේ ඉන්න නිලධාරි මෙතුමාට පෙන්නුවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන මේ අවස්ථාවේදී අපි විශ්වවිද්‍යාල ටික ආරක්ෂා කරගන්න ඕන. මේ විදිහට වහලුන් බිහි කරන්න විශ්වවිද්‍යාල වලින් කටයුතු කෙරුවොත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට ඇත්ත වශයෙන්ම විශාල බරපහරක් කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන සල්පේ අවසන් කරනවා.
Thank you. Honorable Patli Champika Ranawaka, you have 23 minutes.
කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඒ වගේම නවෝත්පාදන සහ අනිකුත් සියලුම හිට අදාළ සියලුම ආයතන කාමාත්‍යංශයක් යටතේ පැවතිලා ඒ ගැන මේ සිදුවෙන සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන මම බලපෑම සතුටටපත් වෙනවා විශේෂයෙන්ම මේ අධ්‍යාපන උසස් අධ්‍යාපනයේ කියන මේ අමාත්‍ය ධූරය ඒ පිළිබඳ ගෞරවයක් අනිවාර්යයෙන් මේ අමිතවරයට තිබිය යුතුයි ඒ පිළිබඳ මූලික සුදුසුකම අපේ ජී.එල්. පීරිස් මහචාර්යතුමාට තිබෙනවා නමුත් එතුමාගේ කාර්ය සාධනය විවේචනය කරන්න තරම තාම කාලය ඇවිල්ලා නැහැ ඒක අපි ඊළඟ වසරේදී විතර එතුමාගේ කාර්ය සාධනය විවේචනය කරන්න ඕනේ නමුත් මේ අමාත්‍යංශය ගෙන යාමට අවශ්‍ය කරන ඒ ගෞරවනීය තත්වය එතුමාට වෘත්තීය මට්ටමින් ලැබිලා තිබෙනවා ඒ නිසා එතුමා ඒ කටයුතු සාර්ථකව කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපි දන්නවා මේ මානව වර්ගයාගේ ගමන ගැන බැලුවාම මානවයා ඇත්ත වශයෙන්ම සත්වෙක් වානර මානවයින් 24 දෙනෙක් පසුගිය අවුරුදු මිලියන 6ක පමණ කාලය තුළ පැවතුණා ඒ 24 දෙනා අතරින් මේ හෝමෝ සේපියන් මේ තත්ත්වයට අද පැමිණියේ වෙන කිසිවක් නිසා නෙවෙයි දැනුම අධ්‍යාපනය නිසායි ඒ නිසා මේ විෂය ඉදිරි කාලයේදීත් අපේ මනුෂ්‍ය වර්ගයාගේ අපේ රටේ අපේ ජාතියේ ඉරණම ඉදිරියට ගෙන යාමේදී අත්‍යවශ්‍යම විෂයක් බවට පරිවර්තනය වෙනවා මීට වසර 60 දහසකට පමණ පෙර අපි දන්නා සංජානන විප්ලවය එහෙම නැත්නම් කොග්නිෂන් රිවොලූෂන් එක සිද්ධ වුණා ඒ මගින් මිනිස්සුන්ට හැකියාව ලැබුණා මානවයාට හැකියාව ලැබුණා සෙසු වානර මානවීන්ට වඩා සංවිධානය වෙන්න රංචුගත වෙන්න ඒ වගේම සංවිධානාත්මක සම්බන්ධතාවයන් පවත්වාගෙන යන සාමාන්‍යයෙන් ජීව ලෝකයේ එකිනෙකට වෙනස් ජීවීන් 150කට වඩා වැඩියෙන් සම්බන්ධ වෙන්න ජීව ලෝකයේ හැකියාවක් නැහැ නමුත් මානවයා ඒ தත්ත්වය අතික්‍රමණය කළේ මේ සංජානන විප්ලවයට පින් සිද්ධ වෙයි වසර 30,000ක පමණ සිට සංකේත ඇසුරු කරගෙන ඒ විප්ලවයේ ඉදිරියට ගියා වසර 12,000 දී ඇතිවෙච්ච ඒ විශේෂ ආචරණය මිලන් පවිච ආචරණය නිසා ගොවි බිම් ඇති වුණා සතුන් ඒ වගේම ශාක හීලා කිරීම ඊළඟට වාස්තු විද්‍යාත්මක විප්ලවය ඇති වෙලා අනුක්‍රමයෙන් අද මේ තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාව මේ උගත්කම දැන උගත්කම අධ්‍යාපනය පදනමේ ඉඳන්ම අපේ ශිෂ්ටාචාරයේ පවත්වගෙන ගියා විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය ඒ වගේම අපේ භික්ෂුන් වහන්සේලා පන්සල ඇසුරු කරගෙන මේ ගිහි ජීවිතයටත් අවශ්‍ය කරන 64 විෂය මාලාවන් ඒ විහාරස්ථාන ඇසුරෙන් අපේ ජනතාවට ලබා දුන්නා විශේෂයෙන්ම සංගමිත්තා තෙරණින් වහන්සේ ඉන්දියාවෙන් පැමිණෙද්දි අපි දන්නවා විෂය තාක්ෂණ විෂයන් 18ක් මේ රටට පැමිණියා ඒ සමගම මේ අධ්‍යාපනයේ ඉදිරිපින්ම අපට සනිටුහන් වුණා අපි දන්නවා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නැමැති මේ සංකල්පය ඇවිල්ලා දැන් අවුරුදු 75කටත් වැඩි කාලයක් ගිහිල්ලා මේ රටේ නොයෙක් ලිබරල්වාදීන් හිටියා වෙනත් ලෝකයේ අනික් රටවල ලිබරල්වාදීන් අහන බලගතු ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ තමයි ඇයි මගේ බදු මුදලෙන් අනුන්ගේ ළමයින්ට උගන්වන්නේ කියන එක අපි දන්නවා දියුණු රටවල් වෙච්ච ජපානයේ ඇමරිකා එක්සත් ජනපදයට යුරෝපයේ රටවල් වලට අඩු තරමින් ඉන්දියාවට පවා තාමත් මේ සමාජ බලය අතික්‍රමණය කරන්න බැරි වෙලා තියෙනවා නමුත් අවුරුදු 75කට කලින් CWW කණ්ණංගරයන් මේ රටේ සිදුවෙච්ච එකම සමාජ විප්ලවය වෙච්ච ඒ නිදහස් අධ්‍යාපන විප්ලවය සනිටුහන් කර අපි එතුමාට සියලු දෙනාම ණය ගැති අද මේ රට යම්කිසි ප්‍රමාණයකින් සාක්ෂරතාවෙන් ඒ වගේම ආයු අපේක්ෂාවෙන් ඒ වගේම අධ්‍යාපනයට සම්බන්ධ සියලුම සංගුණක වලින් ඉදිරියෙන් ඉන්නවා නම් පළවෙනි ලෝකයේ රටක තත්වයක ඉන්නවා නම් ඒ පිළිබඳ ගෞරවය ඒ නිදහස් අධ්‍යාපනයේ සඳහා කැපවෙච්ච මේ රටේ භික්ෂුන් වහන්සේලාටත් CWW කණ්ණංගර මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමටත් ලැබෙන්න ඕනේ. ඒ වගේම කණගාටුවෙන් කියන්න ඕනේ. ඒ නිසාම මේ රටේ ප්‍රභූ පන්තිය CWW කණ්ණංගරයන්ව දේශපාලනයෙන් ඉවත් කරා මැතිවරණයෙන් පරාජය කළා. අවසානයේ තාම දුක්ඛිත ඉරණමකට එතුමා පත් කළත් එතුමාගේ නිදහස් අධ්‍යාපන බලයෙන් පැමිණිච්ච පිරිස හැටියට ඒ પરම්පරාව හැටියට ඒ ඉදිරියට ගෙන යාමට අපි සියලු දෙනාම කැප වී සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ නිදහස් අධ්‍යාපනය නිසා මේ රටේ තරුණ අසහනය ඇති වුණා විශේෂයෙන්ම භාෂා අධ්‍යාපනය ස්වභාෂා අධ්‍යාපනයෙන් පළවෙනි විරකයා උපාධිධාරියා 1968 බිහි වුණා. ඉන් පස්සේ 71 කැරල්ල ඇති වුණා. උතුරෙත් දකුණෙත් මේ හැම තැනකම දහස් ගණන් තරුණයින්ගේ ඝාතනවලට ගියේ ඒ කවුරුවත් නූගත් අය නෙවෙයි උගත් තරුණ අසහනය නිසා. අපේ ඇමතිතුමත් 1989 ඒ කැරැල්ල සම්බන්ධයෙන් පත් කරන ලද ඒ තරුණ අසහන කොමිසමේ සාමාජිකයෙක්. එතකොට මේ සම්බන්ධයෙන් ඒ කැරළි ඇති වෙන අවස්ථාවේදී අපි කතා කරනවා. තරුණ අසහනය ගැන කතා කරනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් ඊළඟ අවස්ථාවේදී අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම නැවත වතාවක් එවැනි තත්ත්වයන් උද්ගත වෙමින් තරුණ ජනතාව විශේෂයෙන්ම උගත් තරුණ ජනතාව ඝාතනය වෙන වාතාවරණයක් ඇති වෙමින් පවතිනවා. ඒ ගැන අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ අධ්‍යාපනයේ වියදම් පිළිබඳව අද මේ අයවැය ලේඛනයේ දැක්කාම අතිශය කනගාටුයි. මොකද මේ අධ්‍යාපනය ගැන ගත්තාම සාමාන්‍යයෙන් ලෝකේ පහළ ආදායම් සහිත රටවල සියලුම ආදායම් සහිත රටවල මධ්‍යන අගයක් හැටියට ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 3.1% අධ්‍යාපනයට වියදම් කරනවා. ඒ වගේම අධ්‍යාපනයට අඩුම වියදම අපේ පහුගිය අවුරුදු 25ක ඉතිහාසයේ ඇති කරේ 2012. ඒ අවස්ථාවේදී 1.5% අඩුම වියදම. දැන් මේ වසරේ කීයද? මේ වසරේ අපේ අමතුමාගේ ඒ වියදමයි දළ ජාතික නිෂ්පාදනයයි මුදල් අමාත්‍යාංශය අරගත්තාම 0.78%. ඒ වගේම නවෝත්පාදනය ඇතුළු අනිකුත් සියලුම දෑ එකතු කරාට පස්සේ යන්තම් 100% ඉක්මවලා තියෙනවා. මේ ගැන අපි තාම කනගාටු වෙන්න ඕනේ. මොකද අනිකුත් සෑම රටක්ම මේ 100% සීමාවට සිද්ධ කරලා තියෙන නිසා. ඒ වගේම අපි ප්‍රකාශ කරන්න ඕනේ අද අධ්‍යාපන වියදම් පමණක් නෙවෙයි මේ අධ්‍යාපනයේ ඇති වෙලා තියෙන ගැටලු. මම හිතනවා මේක අපි පක්ෂ ભેදකින් තොරව ජයගත යුතු ගැටලු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ තාක්ෂණ අධ්‍යාපනය ඉදා මමත් ඒකට මූලාරම්භ වුණා 2009 ඒ යෝජනා කරා කැබිනට් මණ්ඩලයට. මේ තාක්ෂණ අධ්‍යාපනය සිදු කරගෙන යද්දි පළමුවෙන් අපි මතක තියාගන්න ඕනේ මෙවැනි තාක්ෂණ විෂයන්වල මේ සෛද්ධාන්තික විෂයන් ඉගෙන ගැනීමෙන් පමණක් මේ තාක්ෂණ අධ්‍යාපනය පරිපූර්ණ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ ආධුනිකත්ව පුහුණුව සමග ඔවුන් මේ සම්බන්ධයෙන් මේ ආර්ථිකයට මුසු කරගැනීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි. ඒ වගේම තාක්ෂණය හා විද්‍යා අධ්‍යාපනයට අනවශ්‍ය අවධානයක් යොමු වීම නිසා අද අපේ රටේ තියෙන අධ්‍යාපන තරඟේ අද සම්භාව්‍ය කලා සාහිත්‍ය දාර්ශනික විෂයන් අවමානයට අවතක්සේරුවට ලක් වෙලා තියෙනවා. අද උසස් පෙළ විභාගයේ ගණිතය විද්‍යාව අසමත් වීම ම සුදුසුකම වෙලා තියෙනවා කලා පාඨමාලාවට ඇතුල් වෙලා වැදගත් කලා විෂයන් හඳුනා ගන්න. අනේ නිසාම අද මේ රටේ පරිපාලන සේවය අද මේ රටේ නීති වීද පේටේ වගේ තැන්වල තියෙන වෘත්ති ආයතන බොහොමයක් අද බාල්දු වේගෙන යන අධ්‍යාපනික පැත්තෙන් දක්ෂ පක්ෂ දරුවන් ඇතුල් වීම පැත්තෙන්. මොකද දක්ෂ පක්ෂ දරුවෝ හැම දෙනාම විද්‍යා අධ්‍යාපනයට යොමු වෙලා දොස්තර ඉංජිනේරු වෙන්න යන නිසා. අද මේක කොච්චර බරපතල තත්ත්වයක්ද කියනවා නම් විද්‍යා අධ්‍යාපනය අපේ ඉස්සර තිබුණ විද්‍යා අධ්‍යාපනය විද්‍යාපීඨ විශ්වවිද්‍යාලවල අද ඒවට ළමයි යොමු වීම පවා ඉතාම අඩුයි. මොකද හැමෝම හිතනවා විද්‍යා අධ්‍යාපනය නම් දොස්තර ඉංජිනේරු වෙන්න ඕනේ, එහෙම නැත්නම් අධ්‍යාපනයෙන් වැඩක් නැහැ කියලා. ඒ නිසා විද්‍යා අධ්‍යාපනයේ විද්‍යාපීඨවලට අච්චර ශිෂ්‍යෝ ගන්නවා මෙච්චර ශිෂ්‍යෝ ගන්නවා කියුවට ඇත්තට අතිවිශාල ප්‍රමාණයක් පළවෙනි වසරේම විද්‍යා අධ්‍යාපනයට යොමු වෙන්නේ නැහැ. අමතුතුමනි පුතුමා සංකල්පන හොයලා බලන්න විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨවලට අද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ පවතින ගැටලු ගණනාවක් මතු වෙලා තියෙනවා. එකක් තමයි මේ විෂය නිර්දේශ ගැටලුව දැන් මේ සභාවෙත් ගොඩාක් සාකච්ඡා වුණා. ඒ ගැටලුව ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අවුරුදු 5න් 5ට විෂය නිර්දේශය බරපතල වෙනසකට ලක්වලා පැරණි නිර්දේශයේ නව නිර්දේශයේ හැටියට අරගෙන ලබා දුන් උසාවි නියෝගයේ අනු නියදි දෙකක් හැටියට මේ පැරණි නිර්දේශයයි නව නිර්දේශයයි සලකීම නිසා ඉසෙඩ් අගය වැඩි අය ගෙදර ඉඳිද්දි ඉසෙඩ් අගය අඩු අය විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනවා අය කියන වේදනාව මේ සම්බන්ධයෙන් කළ යුතු අධ්‍යය වන්නේ අද මේ අපි දියුණු රටක ඉන්නේ වසරින් වසර ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් මේ විෂයපතේ වෙනස් කරනවා මිස එකවර වෙනස් නොකර පැරණි ආකාරයට මේක නියදි දෙකක් හැටියට නෙවෙයි එකම නියදියක් හැටියට අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා මම එතුමාට යෝජනා කළා. ඒ වගේම මේ නව විශ්වවිද්‍යාල පිහිටවීම මේක හරි ජනප්‍රිය මාතෘකාවක්. අපේ ගමටත් වෛද්‍ය පීඨය, අපේ ගමටත් ඉංජිනේරු පීඨය. මේ බොහොම හොඳයි කතාවට. නමුත් මේවා ප්‍රායෝගිකව මහ පොළවේ ක්‍රියාත්මක වන්නේ නැහැ. අනුරාධපුරයට වෛද්‍ය පීඨයක් දුන්නා. අද මේ වෙනතෙක් ඒක සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
අම්පාරට ඉංජිනේරු පීඨයක් දුන්නා. අද මේ වෙනතෙක් ඒ විශ්වවිද්‍යාලයේ අවශ්‍ය මහාචාර්ය පුහුණුව සහිතව සාර්ථක කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසා මේ හැම ගමකටම දෙනියායට සූර්ය වැවට මේ හැම තැනකටම විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨ ඉංජිනේරු පීඨ වෛද්‍ය පීඨ පිහිටවුවයි කියලා ඒවා සාර්ථක කරගන්න බෑ. ඇයි? මේ මහාචාර්යවරු ඇතුළු මේ අනිකුත් ගුරු මණ්ඩල වලට අවශ්‍ය කරන ඒ නාගරික පහසුකම් නැත්තම් අවසානයේ විශ්වවිද්‍යාල බිඳ වැටීම තමයි වෙන්නේ. ඒක තමයි අපි අම්පාර ඉංජිනේරු පීඨෙනුත් එවැගේම මහා අනුරාධපුරයේ වෛද්‍ය පීඨෙනුත් අත්දකින සත්‍ය. ඒ නිසා මේ තත්ත්වයන් වෙනස් නොකොට දේශපාලන අවශ්‍යතා මත නිකං අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල පීඨ වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨ පිහිටවීමෙන් වළකින්න කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මතුවලා තියෙන ප්‍රධානම කාරණයක් තමයි මේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබා ගැනීම. නැත්නම් ඔන්ලයින් එඩියුකේෂන්. ඇතරම මේ තොරතුරු තාක්ෂණය හරහා අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රියාවලින් අපි ඉතාම පසුගාමි තැනක හිටියේ. ඇතරම අද ලෝකයේ තියෙන්නේ 2010න් පස්සේ තොරතුරු තාක්ෂණ යුගයේත් නෙවෙයි. මේ යුගයේ සුහුරු යුගය. මේ සුහුරු යුගයේ ප්‍රධාන තාක්ෂණ ධාරාවන් තුනෙන් එකකටවත් අපි ඇතුල් වෙලා නැහැ. එකක් තමයි මේ ජාන තාක්ෂණයත් එක්ක බැඳිච්ච ක්‍රියාදාමය. අනික තමයි විශේෂයෙන්ම මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහා සිදුවෙන ක්‍රියාදාමය. අනිත් එක තමයි මේ අපි ඉන්ටර්නෙට් ඔෆ් තින්ස් කියලා හඳුන්වන IoT ඒ ක්‍රියාදාමය. ඉතින් මේ අවස්ථාව යොදාගන්න මේ කොවිඩ් අවස්ථාව යොදාගන්න විධිමත් විදියට මේ අන්තර්ජාලයේ පහසුකම මත අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය ඇති කරගන්න. ඇත්තටම වසර 10ක් මේක 2010 කරගන්න තිබිච්ච දෙයක්. වසර 10ක් හරි පමා වෙලා මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනය අරගෙන විධිමත් සෑම දරුවටම සල්ලි නැහැ. සෑම තැනකටම විධිමත් විදියට සංඛ්‍යාතවල ඒ බලය නැහැ. ඒවා ලබා දෙමින් මේ ක්‍රියාදාමය විධිමත් කරන ලෙස මම රජයෙන් විශේෂම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නවෝත්පාදනය. ඇත්තටම අද අපේ ආර්ථිකය ගැන මේ මෑතදී අපි දන්නා පිච් රේටින් එක අපිව CCC ගණේට දැම්මා. පහළට දැම්මා. අද ඒ ගණේ ඉන්න අනික් රටවල් කවුද? ඇංගෝලා. ඒ වගේම බංකොලොත් වෙච්ච ආජෙන්ටිනාව. ගැබොන්. මොසැම්බික්. කොංගෝ. මේ තමයි ඒ CCC ගණේ පිච් රේටින් එකේ ඉන්න අනික් රටවල්. අපිව දාලා තියෙනවා එතෙන්ට. ඒ දැම්ම විතරක් නෙමෙයි. ඒ හැම රටකම ගත්තොත් මේ ණය බර පිළිබඳ කාරණේ, ඒ කියන්නේ පොලියට දළ දේශීය නිෂ්පාදනයේ දරන අනුපාතය, මේ බංකොලොත් වෙච්ච ආජෙන්ටිනාව ඇතුළු මේ හැම රටකම 11%යි. අපේ 70%යි. CCC ගණේ පහලින්ම ඉන්න රට බවට ලංකාව පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම විදේශීය වත්කම් පිළිබඳ අනුපාතය, ඒ හැම අනික් හැම රටේම 68%යි, අපේ 63%යි. මම ඉල්ලා හිටුණා සියලු දෙනාට නිකන් මුදල් අමාත්‍යාංශයේ මේ ප්‍රකාශ කියවන්න නැතුව ඒ පිච් රේටින් එක අපිව ඒ පහලට දමපු ඒ වාර්තාව කියවන්න කියලා. ඇයි? මේ අයවැය ලේඛනයක් මෙතන ඉදිරිපත් කළාට, දළ දේශීය නිෂ්පාදනය පිළිබඳ විවිධ ඉලක්කම් මෙතනට ගෙනහවට, ඒවායේ ඇත්ත පිළිබඳව, ඒවායේ ක්‍රෙඩිබිලිටි එක පිළිබඳව අන්තර්ජාතික සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ සැකයේ ප්‍රතිඵලයක් හැටියට අපි අද ණයගැති භාවයෙන් බංකොලොත් භාවයට යමින් තිබෙනවා. ඊළඟ පියවර මොකක්ද? මෙතනින් පහලට වැටෙන තියෙන්නේ කොහාටද? වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනන්. මෙන්න මේකට තමයි ඊළඟට වැටෙන්න යන්නේ. ලෙබනනේ දැනටමත් බංකොලොත් රටක්, වෙනිසියුලාව දැනටමත් ණය ගවා ගන්න බැරි රටක්. මේ පිච් රේටින් එකේ ඊළඟට වැටෙන්න තියෙන්නේ මෙතෙන්ට. ඒ නිසා අපි සියලු දෙනාම අපගේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගැනීමට, අනිකුත් කරුණු වැඩි කර ගැනීමට අපේ අවධානය යොමු යුතුයි. නිකන් ඉලක්කම් සෙල්ලම් වලින් මේක කරන්න බෑ. ඒකට තියෙන මග මොකක්ද? ඒකට අද තියෙන ප්‍රධාන මග තමයි නවෝත්පාදනය හරහා ඉදිරිපින්මක් ගන්න. අනේ සඳහා අපි 2013 මට මතකයි ඒ අවස්ථාවේදී මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ එතුමා අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය හා රාජ්‍ය ආයෝජනය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් කළා පෙන්නුවා. කෘෂිකර්මය, කර්මාන්ත, වෙනත් දේවල් වලට කරන ආයෝජනය වගේ නෙවෙයි, නවෝත්පාදනයේ දෙසට කරන ආයෝජනයෙන් තමයි වැඩිම ප්‍රතිලාභය ලැබෙන්නේ කියලා දළ දේශීය නිෂ්පාදනයට. අනේ නිසා අපි ආයෝජන සැලැස්මක් එදා ඒ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් 2013 ඉදිරිපත් කළ රටේ දළ දේශීය නිෂ්පාදනය බලවත් කිරීමෙන් මැදි ආදායම් උගුලෙන් ගැලවිලා අධි ආදායම් රටක් බවට මේ රට පරිවර්තනය කරන ඒ විප්ලවීය පරිවර්තනය සිද්ධ කරා. ඒ සඳහා තමයි තාක්ෂණ නගරයක් හෝමගම සිට මාළඹයට යෝජනා කළේ. අධි තාක්ෂණික ක්‍රියාවලියන් විශේෂයෙන්ම නැනෝ තාක්ෂණ ඒ වෙන විටත් ස්ථාපිත කළ තුන, ඒ ගැන අපි තිස්ස විතාරණ මෙතුමාට අපේ ස්තුතිය පිරිනමන්න ඕනේ. ඒ නැනෝ තාක්ෂණය ඊළඟට විශේෂයෙන්ම මේ රොබෝ තාක්ෂණය එවගේම චන්ද්‍රිකා තාක්ෂණයේ ජාන තාක්ෂණයේ ජීව තාක්ෂණයේ මේ සියල්ල කැටි කරගෙන සියලුම විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨයන් එකතැනකට ගෙනල්ලා මේ පිළිබඳව විධිමත් ආකාරයේ පෙරලියක් ඇති කරන ස්ථානයක් බවට අපේ සිලිකන් වැලිය ගොඩනැගීමේ අරමුණින් තමයි අපි එක කළේ. ඒක නතර කරන්නට රජය ගත් තීරණය ඉතාම අමනෝඤ්ඤ තීරණයක්, ඉතාම මුග්ධ තීරණයක් බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තනින් තන පොඩි පොඩි ආයතන හදලා තාක්ෂණ නගර හරි මොනවා හරි මාර්ගෙන් ඔය යෝජනා කරලා තියෙන විදිහට අයවැය මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තාක්ෂණයේ අද නවෝත්පාදනයේ තියෙන ප්‍රධාන ගැටලුව නව අදහස් වල ප්‍රශ්නයක් නෙවෙයි. නව අදහස් වාණිජකරණය කරලා වාණිජ වෙළඳපොළට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ දීර්ඝ ක්‍රියාදාමයේදී වෙනත් රටවල් එක්ක දරුණු තරඟයකට මුහුණ දෙන්න වෙනවා. ඒ සඳහා රාජ්‍ය ආයෝජනය අවශ්‍යයි. ඒ වගේම මේ සඳහා ඉන්කියුබේෂන් සෙන්ටර්ස්, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන අනිකුත් ප්‍රාග්ධන ආයෝජනය අත්‍යවශ්‍යයි. එනිසා තමයි ඒ අපි එම තාක්ෂණ නගරයට යාබදව කර්මාන්තපුරයක් ඇතිකරන ඒ කර්මාන්ත ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව වපසරිය තැනුවේ. ඒ වගේම ඒ සඳහා ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් අරගෙන ඒ යටිතල පහසුකම් විදුලිය, ජලය, මහා මාර්ග පහසුකම් ආදිය ලබා දෙන්න කටයුතු කළේ. එනිසා මේවා මේ දේශපාලන වශයෙන් කල්පනා නොකොට මේ රටේ මේ අද පවතින ණය අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා විශේෂයෙන්ම මේ රටේ අපට තියෙන ප්‍රධානම සම්පත අපට මේ ලෝකයේ අනික් රටවල් එක්ක විශේෂයෙන් මේ කලාපයේ රටවල් එක්ක තරඟ කිරීමේදී අපට තියෙන ප්‍රධානම කාරණා දෙක සාපේක්ෂ වාසියක් පිළිබඳ අපට තියෙන ප්‍රධානම කාරණාව තමයි අපේ දැනුගත් ජනගහණය. ඒ දැනුගත් ජනගහණය මේ කෝටි දෙකක් ජනතාවගේ මොළ අපි හැමදාම කතා කරන්නේ මේ කෝටි දෙකක් ජනතාවගේ බඩට කොහොමද සහනය ලබා දෙන්නේ කියලා. මේ කෝටි දෙකක් ජනතාවගේ මොළ අපේ අනාගතය සඳහා ආයෝජනය කර ගැනීම, අපේ දළදේශීය නිෂ්පාදනයේ ඉදිරි පිම්මක් ඒ හරහා ලබා ගැනීම, අන්න ඒ සඳහා රාජ්‍ය ආයෝජනය මොකක්ද කියන එක තමයි අද අපි විසින් කල්පනා කරගත යුතු කාරණය. අන්න ඒ සඳහා ඉදිරි පියවර පක්ෂපාත ભેදෙන් තොරව රටක් හැටියට අපි තැබිය යුතුයි. එසේ නොවුනොත් අපි විදේශ ණය ගෙවා ගන්න බැරි විතරක් නෙවෙයි, ඒ වගේම දේශීය ණය ගෙවා ගන්න බැරුව විතරක් නෙවෙයි, මේ රටේ නැවත වතාවක් දැනුගත් ජනතාව ඛේද වාචකයක් වගේ රටෙන් පිටවීම වළක්වා ගන්න බෑ. අදටත් ගත්තොත් පසුගිය දශකයක කාලය ගත්තට පස්සේ විශේෂයෙන්ම වෛද්‍ය ඉංජිනේරු හා ගණකාධිකාරී ශ්‍රේෂ්ඨවල අඩුම තරමින් 30% මේ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් වෘත්තීය සුසුකම සහිත අය විදේශගත වෙලා තියෙනවා. ඒ නිසාම අද ඒ ශ්‍රේෂ්ඨවල විශාල අඩුවක් තියෙනවා. ඉතින් අපි මේ නිදහස් අධ්‍යාපනයට සොච්චමක් හරි වියදම් කළා. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් මේ රටට නොලැබී විදේශ රටකට ලැබෙනවා නම් අපි ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. ඒ නිසා අපි මේ හදන වෘත්තීය වේදීන් ඒ වෘත්තීය වේදීන්ගේ අත්වලින් රට හදන්න ක්‍රමයක් මොකද්ද? රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරන ක්‍රමය කුමක්ද? ඒ වගේම විදේශ ධනය උපදවන ක්‍රමය කුමක්ද? තරගකාරී ලෝකයේ ඔවුන්ට හිමියේ ස්ථානය නිර්මාණය කරන තැන කුමක්ද කියන එක ගැන අපි කටයුතු කළ යුතුයි. එසේ නොවෙන්න නැවත වතාවක් මේ රටේ උගත් තරුණ පිරිස අවියාවුද අතට අරගෙන සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් කියලා කැරලි ගහලා ඔවුනුත් මේ ගිහිල්ලා රටක් බංකොලොත් කිරීම වැළැක්විය නොහැකි. ඒ නිසා එම තරුණ බලය, එම තරුණ ජවය, ඒ වගේම එම තරුණ නවෝත්පාදන හැකියාව අපි මේ රටේ මේ තියෙන අර්බුදය ජය ගන්න පමණක් නෙවෙයි අනාගතය ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා ආයෝජනය කරගත යුතුයි. ඒ සඳහා අපි මේ අද ලෝකය පිළිගන්න මේ හතරවෙනි කාර්මික විප්ලවය, එම නැත්තම් මේ සුහුරු යුගය, මේ සුහුරු යුගයේ ස්වභාවය එකිනෙකට වෙනස් තාක්ෂණික දහරා ගණනාවක් පිපුරුම් සහගත විදිහට, ඒ වගේම විප්ලවකාරී විදිහට ඉදිරියට පැමිණීම, ඒවා එකිනෙක එක්ක මුසු වෙමින් නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, මේ හැම එකක්ම පිපුරුම් සහගත විදිහට ඉදිරියට එමින් ඉදිරියට යාම, ඒ වගේම ඉතාම සුළු ප්‍රාග්ධනයක් මගින් මහා විප්ලවකාරී නව අදහස් වලින් අද ඉදිරියට යන්න පුළුවන්. කලක් මේ ලෝකේ ඖෂධ සමාගම්, කලක් මේ ලෝකයේ අවියාවුද සමාගම්, කලක් මේ ලෝකයේ වාණිජ බැංකු තමයි ලෝකයේ මුල්‍ය ප්‍රාග්ධන ආධිපත්‍යය දැරුවේ. අද දැනුම පදනම් කරගත් ආයතන තමයි අද ලෝකයේ වාණිජ ආධිපත්‍යය කරා ගමන් කරලා තියෙන්නේ. අද අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්, Google ආයතනය වෙන්න පුළුවන්, Facebook ආයතනය වෙන්න පුළුවන්, Alibaba වෙන්න පුළුවන්, Amazon වෙන්න පුළුවන්. අද ලෝකයේ මේ 1 trillion dollar ඒ පිම්ම පැනලා ඉදිරියට ගිහින් තියෙන ප්‍රධාන ආයතන සියල්ලම අද මේ පැරණි සමාගම් නෙවෙයි, මේ නව තාක්ෂණයක ඉදිරියට යන සමාගම්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ Mark Zuckerberg Facebook කරහා දවැන්ත සමාගමක් හදලා අද ලෝකයේ විශාලතම සාමූහිකය ඔහු ඇති කරලා තියෙනවා. මේ ලෝකයේ ප්‍රධාන ආගම් ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම බිලියනයකට අධික ජනගහනයක් ඉන්නවා. නමුත් Facebook එකේ, එහෙම නැත්නම් Instagram එකේ අද බිලියන් ගණන් ජනතාව සාමූහිකයක් බවට පරිවර්තනය කරලා තියෙන එක මිනිහෙක්ගේ නිර්මාණාත්මක අදහස නිසා. එතකොට එවැනි නිර්මාණවලට, එවැනි නවෝත්පාදනයට ශක්තිය දෙන තැනක් බවට පත්විය යුත්තේ අපේ අධ්‍යාපනයයි, අපේ උසස් අධ්‍යාපනයයි, අපේ තෘතියක අධ්‍යාපනයයි, අපේ අනාගතය ගොඩනැගෙන්නේ මේ අපේ නව දරු පරපුරේ අනාගත බුද්ධිය අපි කෙසේද අපේ රටේ අනාගතය සඳහා ආයෝජනය කරන්න කියන මග මතයි. ඒකට දේශපාලනයක් නැහැ. ඒ සඳහා සියලුම ආකාරයෙන් රජය ක්‍රියාත්මක විය යුතුයි. අද මේ පවතින අර්බුදයත් එක්කත්, ඒ වගේම ඉදිරි ගමන් මග සඳහා මේ දේශපාලන ප්‍රශ්න තියාගෙන අරය ඇති කරපු එකක්. ඒ නිසා අපි මේක නතර කරනවා වැනි පටු අදහස් වල රැඳී නොසිට මේවා තමන්ගේ හදපත්ලෙම්ම රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා ඵලදායි තත්වයකට පරිවර්තනය කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මම නියඳුවේ.
Thank you.